හොඳයි සාදු. 2017 වසරේ 3 මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන ප්‍රායෝගික වීම. එහෙම නැත්නම් ඒකට කියනවා ධම්මචාරී කියලා. ධර්මචාරී වීම තුල තමයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. පළවෙනි එක සුනාත, දෙවෙනි එක ධාරේත, හොඳින් දරාගෙන අවබෝධය තියෙන්න ඕන කරුණු කාරණා පිළිබඳව. දැන් මේ කරුණු දෙක බොහෝ කාලයක් ධර්මයේ දෙන පිරිසට සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? සුනාත හොඳින් අසුපු ගතිය, ධාරේත දරාගත්ත ගතිය ධර්මයේ දැනුම දැන් තියෙනවා. යම් යම් සැනසීමේ ප්‍රශ්න ටිකක් තියෙනවා නම් ඒ තියෙනට හේතුව තමයි අර චරාත කියන යර මෙහෙවීම කියන එක දැන් නිකන්. දැන් අපි බයිසිකල එක හරි මේක පැටල් එක, මේක සීට් එක, මේක හැන්ඩල් එක, මේක බ්‍රේක් එක කියලා ඉගෙන ගත්තට පදින්න බැරි වෙන්න පුළුවන් නේද? චරාත උන් නැති වුණොත්. රතේක වුණත් එහෙමයි නේ. මේක ජීර් එක, මේක මේ 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 උපාංගික කියලා ඉගෙන ගත්තට ඒ ප්‍රායෝගික නොවෙච්ච තැන ඒක පැදගෙන යන්න බෑ. ඒ නිසා දැන් බොහෝ දෙනෙක්ගේ දැන් අඩුවක් වෙලා තියෙනවා. දැන් අර චරාත කියන ගුණයට තමන්ගේ මනස හසුරුවා ගන්න එක. ඒ දේශනාමය ශ්‍රවණයේ ශක්තියටවත් දරාගත්ත ශක්තියටවත් බෑ ඊළඟට මනස අනිත් ටික පාලනය කරන්න. ඒක තමයි චරාත කියන ගුණයෙන් තමයි මනස පාලනය කරන්න වෙන්නේ. ධර්මයේ හැසිරීම කියන එක ආධ්‍යාත්මික වශයෙන් භාංග වශයෙන් ධර්මයේ හැසිරීමක් කරන්න බෑ. ධර්මයේ හැසිරීම තියෙන්නේ ආධ්‍යාත්මික වශයෙන්. ධම්මචාරී වීම සැපවත්. ධම්මචාරී සුඛං සේති. අස්මින් ලෝකේ පරම්මිච. මේ ලෝකෙටත් පරලෝකෙටත් ධර්මචාරී වීම සැපයි කියලා කියනවා. මේක තමන්ගේ පිය රජතුමාට නේද දේශනා කර සුනාතා ධර්මය සුදවුන් මහරජතුමන්ට. දැන් ධර්මයෙන් කියා දුන්න විදියට ආධ්‍යාත්මය තුළ වැඩ සිටීමට පුරුදු වීම. ධර්මයෙන් කියා දුන්න විදියට ආධ්‍යාත්මය තුළ වැඩ සිටීමට පුරුදු වීම. මනස අධාර්මික දේක පිහිටවාගෙන කටයුතු කරද්දී තමන් කාටවත් කියන්න බෑ අධාර්මික දේක මනස පිහිටවලා තියෙනවා මට ඒත් සැනසෙල්ල ඕන කියලා. කවුරු හරි ගින්නට අත දාගෙන කවුරු හරි කියනවා මට මේ රස්සේ දැනෙනවා මට පිච්චෙන්නේ නැතුව ඉන්න ඕන කියලා. උණු වතුරට අත දාගෙන කවුරු හරි කියනවා මං කැමැත්තට ඉතින් උණු වතුරට අත දාගෙන ඉන්නවා නමුත් මට පිච්චෙන්නේ නැතුවත් ඉන්න ඕන. එහෙම කරන්න බෑ. මනස වැරදි විදියට මෙහෙවුවොත් ඒ මෙහෙවීමේ ක්‍රියාවලියේ කර්මයේ විපාකය විඳින්න ඕනද නැද්ද? විඳින්න ඕන. අවබෝධයටපත් වෙච්ච කෙනෙකුට උනත් බෑ. මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන් බෙදෙන්නේ නැහෙනේ රහතන් වහන්සේ කෙනෙක් මට්ටමට නිරෝධ සමාපත්තියටම වඩන තුරුම. ඉතින් බොහෝ වෙලාවට ඔබම පරීක්ෂා කරලා බලන්න මේවා ඉබේ හැදෙන කර්මද වේදනාවද මම විසින් හදාගන්නේවද කියලා බලන්න. තමා විසින් හදාගන්න දේවල් වලට තමා විසින්ම ඒව නිරදි කරගන්නවා නිසා ඒවට බෙහෙත් නැහැ. ඒවට අනුශාසනා ධර්ම වැඩක් නැහැ. සත්‍යයි. තමන් විසින් කරගන්න දේවල් වලට ඒව තමන් විසින් මේව විසඳුම් සපය ගන්නවන මේ හේතුවෙන් මට මේ වේදනාව ලැබුණා කියලා කල්පනා කළා. ඒ හේතු ඒ කාරණා නොකොට සිටියානම් ඉවරයි. නොසිත සිටියානම් ඉවරයි. අරමුණු නොකොට සිටියානම් ඉවරයි. සම්‍යක් ප්‍රතිපදාව මේ ලෝකේ හරි හම්බ කරන එක වේවා, පැවැත්ම වේවා, යුග ජීවිතයක් වේවා, යුතුකම් ඉෂ්ට කිරීම වේවා, මේ හැම දෙයක්ම අපිට සම්‍යක් ප්‍රතිපදාවෙන් කරන්නත් පුළුවන්, මිත්‍යා ප්‍රතිපදාවෙන් කරන්නත් පුළුවන්. පැහැදිලිනේ? අල්ලපු ඉඩමේ තියෙන අඹගෑ ගහක අඹගෙඩියක් හොරෙන් කඩා ගන්නත් පුළුවන් කියලා කඩා ගන්නත් පුළුවන්. හැබැයි කන්නේ දෙන්නම එකම අඹ. හැබැයි දෙන්නගේ චේතනා දෙකක්. හොරෙන් කඩා ගත්ත එක නම් බයෙන් බයෙන් ඉන්න අර ගෙනියලා ළඟින් යනකොටත් බයයි. කියලා කඩා ගත්ත එක බොහොම සන්තෝෂයෙන් යාකන අර ළඟට එනකොට හරි රසයි thank you කියලා කියන අන්න එච්චරයි දෙන්නේ. තමන් හදාගන්න තමන්ගේ හැම ක්‍රියාවලියක්ම සම්‍යක් ප්‍රතිපදාවෙන් යන නිවැරදි ප්‍රතිපදාවෙන් කරන්නේ හරි ප්‍රතිපදාවෙන් පිළිපදින්. ඊට පස්සේ චේතනාත්මක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ගැටලුවක් හටගන්නේ නෑ. පිච්චීම් දෙවීම් හටගන්නේ නෑ. නිරන්තරයෙන්ම බලන්නේ යමක්ද දුක. මහණෙනි දුක නම් අතහරින්න. මේ ඇත්තු කරන්නේ මේ ඇත්තු විසින් දුක අල්ලගෙන ඉන්නවා. භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා අපිට කියනවා මේ දුක සංසිඳවල දෙන්න කියලා. ඒ ඇත්තු දුක අල්ලගෙන ඉන්නවා අපිට කියනවා දුක සංසිඳවන්න කියලා. ඒ වැඩේ කරන්න පුළුවන් දෙයක්ද? තමන් නම් දුක අල්ලන්නේ තමන් තමයි දුක අතහරින්න ඕනේ. දරුවා අල්ලගත්තොත් දරුවෝ නිසා ඇතිවන දුක්, දේපල අල්ලගත්තොත් දේපල නිසා ඇතිවන දුක්, බිරිඳ අල්ලගත්තොත් බිරිඳ නිසා ඇතිවන දුක්, ස්වාමියා අල්ලගත්තොත් ස්වාමියා නිසා ඇතිවන දුක්, ධනෙ අල්ලගත්තොත් ධනෙ නිසා ඇතිවන දුක්, ප්‍රසිද්ධිය කීර්තිය අල්ලගත්තොත් ප්‍රසිද්ධිය කීර්තිය නිසා ඇතිවන දුක්. එතකොට නිරන්තරයෙන්ම චතුරාර්ය සත්‍ය බල මේ දැන් පාවිච්චි කරන්න හැම තැනදේම. මොකද්ද මේ දුක? මේ දුකයි කියලා හඳුනගන්න ඕන. මේ සමුදය මෙන්න මේ දුක හැදුනේ මෙහිමයි කියලා හඳුනගන්න ඕන. මේ තමයි මේ දුකේ නිරෝධය. මෙන්න මේ විදියට මේක වුණා නම් නිරෝධයක් තියෙනවා කියලා අඳුන ගන්න ඕන. නිරෝධ මාර්ගය අඳුන ගන්න ඕන, නිරෝධය අඳුන ගන්න ඕන. මේ දෙකම ක්‍රියාත්මක වෙන්න ඕන. නිරෝධයයි නිරෝධ මාර්ගයයි. මාර්ගයේ ඉස්සරහින් වැටලා නිරෝධයටපත් වුණක් කමක් නැහැ. නිරෝධය දැකලා මාර්ගයේ ගිහිල්ලා ආයි නිරෝධයටපත් වෙන්න ඕන. මේ ඔබට තියෙන ඕනම ගැටලුවක් විසඳා ගැනීමට තියෙන මාවත ක්‍රමවේදය චතුරාර්ය සත්‍ය. ඒ හැම තැනදීම භාවිත කරන්න. දැන් ඔබට තේරෙනවා ඇති හුදෙක් අපේ මනස මේ අර තුවාලෙට පොවන් ගහලා තියාගෙන ඉන්නා වගේ සංසුන්ව තියාගෙන හිටියට නෙමෙයි මේක ප්‍රඥාගෝචරව ඔබට විරිය සති සමාධි ප්‍රඥා අවදි ඇතිව නිවැරදි කරගන්න මනසක් තියෙන්නේ මෙතන කියලා දැන් ඔන්න තේරෙන්න ඕන. අවදියෙන් යුක්තව සමබරතාවයෙන් යුක්තව ඇලීම් වලට යන්නේද නැතුව ගැටීම් වලට යන්නේද නැතුව පිහිටන්නේද නැතුව තරණය කරන්නේද නැතුව හිතේ නිදහසක් තියෙනවා නම් අතර වුණු ස්වභාවයක් තියෙනවා නම් එහි පුජ්‍යලත්වය සැරිසරන්නේ නැත්නම් ඒ තමයි සම්මියක් ප්‍රතිපදාව. සම්මා පනිහිතං චිත්තං කියන්නේ ඕක තමයි. සම්මියක් ගුණේ පිහිටවාලූ සිත. චේතනා කර්මයක පිහිටපු නැති ඒ සිතක් නම් එකට කියන මෛත්‍රී විහරණය, චේතෝ විමුක්ති මෛත්‍රී විහරණය. බුදුහාමුදුරුව මතක් කරා අසුරු සනක් කියන්නේ චූටි වෙලාවක් ඉන්න පුළුවන් නම් එයාට සිව්පසයට අයිතිකාරයෙක් කියලා. එතකොට මේ පින්නතුන් චූටි තප්පරයක් අසුරු සනක් නෙමෙයි පැය ගාණක් වැඩුවාම අඩුම තරමේ පැය භාගයක්වත් එයාට හොඳ මෛත්‍රී විහරණයක ඉන්න පුළුවන් වුණා නම් එයා මොනතරම් සාසන ප්‍රතිලාභයක් ලැබීමේ තරම් සුදුස්සෙක්ද මොනතරම් අගනා කෙනෙක්ද කියලා තේරුම් කරගන්නවා. මෙතනින් මඩ හොද ගන්නවා, සර්විස් සෙන්ටර් එකට එනවා, වාහනේ හොඳට සර්විස් කරගන්නවා, ආයි පාරේ දුවනවා ගුඩු ගුඩු ගාලා. දුවනකොට කුණු දුහවිලි මඩ ඔක්කොම මොකද වෙන්නේ? හොඳට වදිනවා. එදිනහම ඉතින් කියනවා මේ සෑහෙන්න මඩ දුහවිලි වැදුන කියලා. ඒ නිසා තමන්ගේ නිවස දවසකට සැරයක් පිරිසිදු කරනවා. අපිට බෑනේ එක දවසක පිරිසිදු කළ ජීවිත කාලෙටම නිවස අපිරිසිදු නොවි තියාගන්න. නිවස වගේම නේද ඔබේ ආධ්‍යාත්මික නිවසටත් නොයෙකුත් දේ එනවා යනවා නේද? නිවසට මිනිසුන් එන යන නිසා මොකද වෙන්නේ? පයවල තියෙන කුණු දුහවිලි ඒක තැවරෙනවා. හිතට ලෝකයෙන් තියෙන අරමුණු එන යන නිසා ඒ අරමුණු වල තියෙන දුහවිලි රජාස් හිතේ රැඳෙනවා. නැකු දේවස්සන. ඉතින් මේක පවිත්‍ර කරන්න ඕන, පිරිසිදු කරන්න ඕන. බුදු කෙනෙක් පවා නිරෝධ සමාපatti සුවයෙන් වැඩ ඉන්නවා. Tamanṭam තේරෙන්න ඕන මමත්වයේ නිසා වූ කාරණයක්ද මේක? මමත්වයෙන් තොර වූ, පුජ්‍යලත්වයෙන් තොර වූ කාරණයක්ද කියන වටහා ගැනීම සිද්ධ කරන තමන්ට ඥානය තියෙන්න ඕන. තේරුණා නේද ඒක කොයි විදියටද කියලා? අඳුන ගන්න නේම අපිට තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් මෙන්න මෙහෙම තෝරගන්න. තමන්ට හිමි ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩම ඉස්සරහට ගිහිල්ලා තමන්ට ඊඩම බැලුවාම දැනෙන දේ පොඩ්ඩක් බලන්න. ඒක අඳුන ගන්න. ඊට පස්සේ යන අන් කෙනෙක්ගේ ඊඩමක් ඉස්සරහට. ඒක ඉස්සරහා ගිහිල්ලා බලාගෙන ඉන්න ඊඩම දිහා. ඒ ඊඩම දැනෙන විදිය බලන්න. ආන මමත්වයෙන් තොර වූ තැන හා මමත්වයෙන් නැති තැන පොඩ්ඩක් අඳුන ගැනීමට තියෙන සාධකයක් වුණ ඔය වගේ තමයි දැනෙන්නේ. වෙනසක් තියෙනවද නැද්ද? අර ඉඳන් දෙකේ තියෙනව නේද? එකක් මේක මගේ කියලා දැනනවා, අනිත් එක කිසි අයිතියක් නැති, භුක්තියක් නැති දෙයක් හැටියට දැනෙන සහැල්ලුවෙන් දේරනවා. මේ ගෙදර පරණ උනක් කමන්නේ, ඒ ගෙදරට හෙන ගැහුවත් කමන්නේ, ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සයා මේව හදාගන්න ඕනේ. මේ ගෙදර කැත වුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ ගෙදරට ආ, මේ ගෙදර තියෙන්න ඕන හරියට. ආන්නේ ඒ වගේ ස්වභාවයක් තියෙන යම් දෙයක් තුළ මමත්වයේ තුළ පිහිටියාම හැම දෙයක්ම තමන්ගේ ඉදම කඩම වගේ අර ඝනත්වයෙන් ඒක දැනෙනවා. අනුන්ගෙට අයිති ඉද කඩන් දකින්නවා වගේ තමයි අර මමත්වයෙන් තොර වුණාට පස්සේ මොන සිතුවිල්ලක් ඇවිල්ලා ගියත් ඒ කිසිම විශේෂත්වයක් නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරේ හැටියට එක අපිට යොදා ගන්න මේ මතක තියා ගන්න පුළුවන්. මේ මමත්වයෙන් තොර වූ ආස්ථාවක්ද නැද්ද කියලා තමන්ට අඳුන ගන්න. තමන්ට සැහැල්ලුවක්, සහනයක්, නිදහසක් තියෙනවා නම් ඒක බොහොම වටින දෙයක්. ඒ සැහැල්ලුව, ඒ සහනය හොඳින් ජීවිතේ පැතිරී යන විදියට පුරුදු කරගන්න. ඒකට අපි කියනවා ලෝකෝත්තර සමාධිය, අසංඛාරික සමාධිය, ඒ නිරෝධ සහගත සමාධිය පුරුදු කරනවා කියලා. සමාධි නිරෝධ පහන වශයෙන් වැඩෙන ධර්මය. දැන් මුලින්ම ඒ නිරෝධ ගුණෙහි තියෙන ලක්ෂණත් එක්ක තමයි ওই සමාධිය හැදෙන්නේ. අර අරමුණු වල වැඩිච්ච සමාධියක් නෙමෙයිනේ. මේ අරමුණු නොමැති නිසා හටගත් සමාධිය. ඒක අසංකාරික චේතෝ විමුක්තියෙන් හටගත් සමාධිය. අනිත්‍යතාවය යථාවබෝධයෙන් දුටු නිසා ඇති කරගත් සමාධිය. අනිත්‍ය අල්ලගත්ත නිසා නෙමෙයි, අනිත්‍ය අනිත්‍ය වශයෙන් සලකලා අනිත්‍ය අතහැරපු නිසා ඇති වෙච්ච සමාධිය. මේ සමාධිය පුරුදු කරන්න ඕනම කෙනෙක්ගේ මනස මුලදී අසංසුන් බවක් තියේවි සමහර විටක. නමුත් ඔබට අර ක්‍රමානුකූලව ඒ අර රතයක් සෝදනවා වාගේ මඩ දිය පෙඟෙන්න ඇරලා හෙමින් හෙමින් ඒක අතුල්ලලා සෝදනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටික වෙලාවක් යනකොට සම්පූර්ණයෙන් පිරිසුදු වාහනයක් බවට ඒක පත් කරගන්නවා වගේ ඔබේ සිතත් එහෙම පත් කරගන්න පුළුවන්. අර ක්ෂණිකවම මැජික් එකක් වගේ පිරිසුදු වාහනයක් හදාගන්න බෑ. ඒක හෙමින් සැරේ සෝද ගන්න ඕන. ඒ වගේ තමයි තමන්ගේ හිතත් එක පාට මැජික් වගේ සෝසහනයකටපත් වෙන්නේ. හෙමින් සැරේ ඥානාන්විතව තමන් මනස, තමන්ගේ ආධ්‍යාත්මය තමන් පිරිසුදු කරගෙන යන්න ඕන. ටික වෙලාවක් සංසුන්ව ඒ මනස පවිත්‍ර කිරීම සිදු කරන්න. හැම දෙයකටම හේතුව හොයන්න. හේතුවට පේවි මේක අකුසල සිතේ පිහිටාද, කුසල සිතේ පිහිටාද කියලා. ඊළඟට ඒ සිත ප්‍රහාණය කරන්න. ඊට පස්සේ ඔබට නිරෝධය කියන එක ඒ තුල දකින්න පුළුවන්. කැටියෙන් සිද්ධ කරොත් ඒ දකින හැම ප්‍රශ්නයක ඇලීම් ගැටීම් දුරලුවාම නතර කළාම අපිට ඒ සුවතාවය ලැබෙනවා. පුජ්‍යලයා කියන කෙනාව හරි විදියට සම්‍යක් ප්‍රතිපදාවේ පිහිටියොත් යාට ගැටලු නැහැ. පුජ්‍යලයා කියන කෙනාව වැරදි දැනක පිහිටියොත් මේ මගේ ඇස කියලා පුජ්‍යලයා පිහිටියොත් මොකද වෙන්නේ? එයා එනේන රූපේ බෙදනවා, හදනවා, කොටනවා, විනිනවා, ඔක්කොම ගන්නවා, වැඩ පටන් ගන්න යනවා. එතකොට පුජ්‍යලයාට ඉන්න බැරි වෙනවා. මේ කනමගේ කියලා ගත්තොත් ඇහෙන ආධ්‍යාත්මික ඒවා බාහිර ශබ්දත් එක්ක එයා ඇලෙනවා ගැටෙනවා. ඉතින් මේ හරියට පුජ්‍යලයා සම්‍යක් ප්‍රතිපදාවේ පිහිටියනා මොකද වෙන්නේ? ආනේ තනත්තා සුවසේ වාසය කරනවා. මොකද එයා දන්නවා මම නොවේ, මගේ ආත්මය නොවේ, මේ ඇස මගේ නොවේ, මේ කන මගේ නොවේ, මේ නාසය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ, මේ දිව, මේ ශරීරය, මේ මන මම නොවේ, මගේ ආත්මය නොවේ කියන තැනින් අවදි වෙලා ඉන්නේ. ඔය ගොඩාක් අයට සිටිවිලි අතර පොරබැදීම් තියෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ. හරි යම් කිසි ප්‍රමාණයක අනුශේෂයක් විදියට හරි මම කියලා නැගිටිනවා එතන. මමෙක් නෑ කියන දෘෂ්ටිය අවබෝධය ලැබුවත් එයාතර නැවත නැවත ඇලීම් විදීම් වලට බැස ගන්න සාංසාරික පුරුදු ගතියත් එක්ක යා චුට්ටක් අර පැත්තට වැටෙනවා. ඒ වැටුනහම තමයි ඔය ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. නැත්තම් එයා මම මගේ ආත්මය නොවේ කියන තැනින් අවදි වෙච්ච ගමන් එයා සිතවත් ඉන්ද්‍රියවත් සදායතන මම මගේ ආත්මය වශයෙන් ගන්නෙ. ඒ නොගන්න තැනට මම නොවන තැනට ඔය කිසිම සිතුවිල්ලකටවත් කිසි දෙයකටවත් ලං වෙන්න බෑ. අන්න මායයා නොදකින්න තැන සැඟ වෙන්න. බුදුහාමුදුරුවෝ පෙන්නවා මායයා නොදකින්න තැන. අදස්සනම් මච්චු රාජස්ස වැච්චි. ඔබ යන්න මායයාට දකින්න බැරි තැනකට. ඔබ හරි ගැඹුරුවේ පෙන්නන තුනේ. ඔබ ප්‍රායෝගික කළම තේරුම් ගන්න උන පිටින් හරි අමාරුයි කියලා දෙන්න බෑ. ඔබටත් මතක් කරන්නේ මාරයට දකින්න බැරි තැනට යන්න දේශනාවේ ප්‍රයෝගී කරගන්න හොඳින් මනස එතෙන්ට ෆෝන් කරන්න.
දැන් බොහෝ වෙලාවක් භාවනාවේ දුනා තවයිද තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවබෝධ වෙන්නේ නැත්තේ මොකද කියලා. සමහර අය විභාගත් ලියනවා, විභාග කියලා දෙතුන් වතාවේ ෆේල් වෙනවා. ෆේල් වුණාම ඒ අයත් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මම ෆේල් වෙන්නේ කියලා. උපකාරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය විවාහ වෙන්න හොයනෝ හොයනෝ විවාහයක් වෙන්න බෑ, ඇයි මට විවාහයක් නැත්තේ, ඇයි කසාදයක් නැත්තේ කියලා හොයනවා. ඇයි කියලා කල්පනා කරනවා. ඒක ඉතින් හිතා ගන්න බෑ සමහර අයට. තේරෙනානේ? ඒ වගේ තමන්ටත් තමන් ළඟ ගැටලුවක් තියෙනවා හිතා ගන්න බෑ. ඒක ගෑනුලම මේකට කසාද 40ක්ද 50ක්ද ගෙදරට ගෙනල්ලා බලවල තියෙන මේ ගෑනුලමයට බලන බල්ල ඔක්කොම හා කියලා වගේ ලෑස්ති වෙනවා. පස්සේ දැන් කියනවා මං කෝපෝ බලන්නේ ළමයා එකන් ඉන්න දවසක් කියලා. එකන් ආ මේ ළමයා හොඳයි, හොඳට කතා කර කර ඔක්කොම ඉන්නකොට බොහොම හොඳයි. මං හව මේ ළමයාට අකමැති තියෙන හේතුව මොකද? ටික වෙලාවක් ගිහලා මේ ළමයා හිනා වුණා. හිනා වෙනකොට තමයි මම දැක්කේ හක වැටි වෙන්නේ ඒකෝ කියන්නේ. ඉස්සරහා දස් සෙට් එකක් තියෙනවා. දස් සෙට් එක ඔව් දත් දෙක තුනක් කළු වෙලා හොඳටම ආව පැහැවිලා තියෙනවා. ඉතින් මං කොලා මේ අර ඔක්කොම බල බලා ඉන්නව අරක දැක්ක ගමන් කෙලින්ම අපාය පේනවා. අතනින් කෙලින්ම කැමති ඒකට අම්මලා කැමති වෙන්නේ නැහැ. කට්ටියක් මල මාලේ කවුරු කැමති වෙන්නේ නැහැ. ඉතින් හැම එකම ඔය දස් සෙට් එක නිසා යනවා. ඉතින් මං කෝ මේ තාක්ෂණය දිනු එක්ක හිටවන්න ඕගේ මොකක් හරි එක. නැත්තම් ඔබ උඩේ මොකක් හරි අර පොත්තක් වගේ එකක් හරි අර නියපොතු අලවන වගේ හරි එකක් අලවන්න. එතකොට ඔබ හරිනවා ගෙලේවලම. මොලේදී එන්නේ බෑ. ඔයාලා තේරෙන්නේ ඇයි කියලා. ඔච්චර දත් දෙක ගැන හොයනවාද කියලා හිතනවා. ඔක ලොකු අඩුවක්ද කියලා හිතනවා. ඕන්න ඔය වගේ සමහර අයට සමහර අයගේ දේවල් හිතා ගන්න අමාරුයි ඉන්නවා. වැඩේ හරියන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒ වෙන කොහෙවත් නෙමේ ගැටලුව තියෙන්නේ කියලා තේරුම් ගන්න එක්ක මගේ තියෙන ධර්මයේ තියෙන ශ්‍රද්ධාවයි. එහෙමත් නැත්නම් මාළඟ තියෙන වීරේ. එහෙමත් නැත්නම් මම පවත්වන සිහි යෝනිසෝ මනසිකාරය. එහෙමත් නැත්නම් මගේ ප්‍රඥාව තුළ තමයි මෙන්න මේ ප්‍රශ්නේ තියෙන වෙන කොහෙවත් නෙමේ. බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැති කමක් තියෙනවා. කුමන හරි ආසත්ත භාවය යමුරු ආධ්‍යාත්මය තුළ තියෙනකොට ඒ මනස ඉගිලෙන්නේ නැහැ, ඉපිලෙන්නේ නැහැ, නිදහස් වෙන්නේ නැහැ. ඒක අත්හරින්න බෑ. දැන් අපි හිතමුකෝ දැන් අපි කාමරය අස් කරනවා. සම්පූර්ණයෙන් බැහැලා ගොනු වෙලා නැති භාගෙට බැහැපු බැටරි කෑල්ලත් අපි තියාගන්න ඕනේ. භාගෙට බැහැපු බැටරි කෑල්ලත් තියාගන්නවා. අපි සම්පූර්ණයෙන්ම නරක වෙච්ච බැටරි කෑල්ලක් තමයි විච් කරන්නේ. කොලයක් වුණත් සමහර වෙලාවල් වලට කොලේ භාගයක් ලියලා නම් ඒ භාගේ තියාගන්නවා. අනිත් කෑල්ලක් ඕන නම් විච් කරනවා. ඒ වගේ අපිට මේ සියලු සංස්කාරකයන් තුළ අනිත්‍ය දකින්න තුරු මේ සියල්ල වීසි කරන්නේ නැහැ. තේරුණාද මම? සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය දකින්න තුරු මේක අත්හරින්නේ නැහැ. සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය මොන වගේද? අනිත්‍යයි කියන එක ලෝකේ අය දන්නේ නැහැ. ඒගොල්ලෝගේ ළඟ තියෙන්නේ නිකම් මොකද්ද සංකල්පයක්. ඒ සංකල්පෙට නෙමෙයි අනිත්‍යයි කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ ඒක සහදන් වහන්සේලාගේ විෂයක් තියෙන හරි ගැඹුරු ධර්මයක්. ඒක හරි සංවේදීව හරි සංසුන්ව තේරුම් ගන්න ඕන ධර්මයක්. සංකල්පමය නිවන, සංකල්පමය අනිත්‍ය, සංකල්පමය මාර්ගඵල, ඒව වැඩක් නැහැ. අනිත්‍ය සිතේ මොනවද තියෙන්නේ? අනිත්‍ය සිතේ ඇත්තේ අනිත්‍ය පමණයි. අනිත්‍ය ලෝකයේ කිසිදු උදාහරණයකින් පෙන්වන්න බෑ. ලෝකයේ තියෙන දෙයක් ආශ්‍රිතව පෙන්වුවොත් වචනය තුල ගොඩ නැගුවොත්, රූපය තුල ගොඩ නැගුවොත්, චිත්‍රය තුල නැන්වුවොත් ඒක නිත්‍ය බවට පත් වෙනවා. හරි, ඒ කාලෙම කියපු මම කතාවක් තිබුණා. හරි, එක ළමයෙකුට අනිත්‍ය ගැන ලියන්න කියලා දුන්නාම හැමෝම ලියලා ගෙනල්ලා දෙද්දි කොළ පිරෙන්නේ. එක ළමයේ හිස් කොළේ ගෙනල්ලා දුන්න පෑන් තිතක්වත් නොතියා. ඒ ළමයෙන් ඇහුවාම ඔබ අනිත්‍යට කැමති නැද්ද කියලා. ඒ ළමයා කිව්වා මං හරි කැමතියි. එහෙනම් ඇයි මේ නොලියා තිබුණේ? ඕක තමයි සර අනිත්‍ය කියන්නේ. බලන්න ඔබේ මොලේ මොනතරම් පරාසයකට විහිදිලා ගියොත් ඔය කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඕක සරල බුද්ධියකට නිකම් මේ මනස ගල් කරගන්න උත්සාහ කළාට පොඩ්ඩක් සිතුවිලි නැතුව ඉන්න ජීවත් වෙන්න උත්සාහ කළාට මේ ලෝක ධර්මයේ තේරුම් ගන්න බෑ. මේ මහා ප්‍රඥා බලයක් තියෙන්න ඕන. සාතුන්ද සිතුවිලි වලින් චේතනා වලින් කරදර නැති බව ඇත්ත. ඒ අවබෝධය නිසා. ඒ නිසා ඒක ස්වභාවය තුල හටගත් දෙයක්. උන්වහන්සේ මේ අර මදුරු මරණෝ වගේ එක එක සිතුවිලි මරමර ඉන්නේ. ස්වභාවයෙන් මදුරු වෙන්නේ. ඒ නිසා අපේ අය කරන්නේ මොකද්ද? රාදාන් වහන්සේගේ ෆොටෝක පිය දාගත්තා. දාගෙන ඒ වගේ ඉන්න බලමු. ඒ නිසා එවැනි දේවල් නෙමෙයි අපි දහමක් හැටියට අවබෝධ කරගන්නේ. උන්වහන්සේට සියල්ල අවබෝධය වූ නිසා විද්‍යාපත්‍ය සංඛාරා සිද්ධ වෙන්නේ නැති නිසාවදී සිටිනවා. උන්වහන්සේලා මේ දුකය මේ සමුදය මේ නිරෝධය කියලා ඕනම කාරණයක හටගන්න කලින්ම දකින්න නිසා මම ගොඩාක් අය ඉන්නවනේ මේ රටේ. ගොඩක් ඉන්න ප්‍රශ්න ඇති වෙනකන් දන්නේ ප්‍රශ්න ඇති වුණාට පස්සේ විසඳලා ඉන්නවා. සමහර කිරිසක් ඉන්නවා ඒගොල්ලෝ ප්‍රශ්න ඇති වුණාට පස්සේ විසඳ ඉන්න එක නෙමෙයි. ඒවුම් කරන්නේ ප්‍රශ්න ඇති වෙන්න කලින්ම ඒ විදිහට ක්‍රියා කරන්න ඉන්නවා. ආන්නයා ප්‍රශ්න නැතුව ඉන්නවා. ආන්න රහතන් වහන්සේගේ ලක්ෂණ. දැන් අපි මේ මනස තුල දැන් කරන්න මොකද්ද කියලා තේරුම් ගන්න. ප්‍රශ්න ඇති වුණාට පස්සේ දකින්න ඈ සිතවිල්ලක අරමුණුක ඇඟීමක චේතනාවක බලාපොරොත්තුක තණ්හාවක තෘෂ්ණාවක උන්න පැටලිලා දැන් ගිහිල්ලා ප්‍රශ්නේ හටගෙන එයා ඔක්කොම වෙලා ඉවරයි. දැන් ඉතින් ඒක විසඳ විසඳ ඉන්නවා. කලින් දැකලා තේරුම් කරගන්න ඕන. ගහේ ගෙඩිය ඔළුවට වැටෙනකන් ඉන්නේ නැහැ. තමයි ගෙදර මිදුලේ පොල් ගහක් තියෙනවා නම් කලින්ම දැකලා මේකේ පැහිලා පොල් ටික කියලා වේලාසරින් කඩලා තියෙනවා. වැටෙනකන් ඉන්නේ ඔළුව ගෙඩි උඩට. ආන්නේ වගේ ජීවිතේ මෙන්න මේවා කුසල් මේවා අකුසල් මේවා ලෝකෝත්තර ධර්ම මේවා ලෞකික ධර්ම කියලා තේරුම් අරගෙන මනස විවෘත කරලා තේරුම් අරගෙන අකුසලයේ ප්‍රහාණය කරනවා. අකුසල් සියල්ල ප්‍රහාණය කළාට පස්සේ කුසල් ඉතුරු වෙනවා. මොනවද කුසල් කියන්නේ? කුසල් කියලා දෙයක් නැහැ, තියෙන්නේ අකුසල් නැති බව විතරයි. කුසල් කියලා දෙයක් නැහැ, තියෙන්නේ අකුසල් නැති බව විතරයි. කුසලයේ කියලා යමක් පෙන්වන්න බෑ. ලෝකෝත්තර වශයෙන් ලෞකික කුසල් පෙන්වන්න පුළුවන්. ලෝකෝත්තර කුසල් පෙන්වන්න බෑ. මොකද ලෝකෝත්තර හැම ධර්මයක්ම අවේදිතයි, නිරෝධ සාගතයි, විමුක්තිදායකයි, නිර්වාණ කියන ගුණේ යුක්තයි, බැඳීම් වලින් තොරයි, නිදහස් බැඳීම් වලින් දුරු වෙලායි තියෙන්නේ. දේ බැඳීම් වලින් දුරු වෙච්ච දේ බැඳීම් වලින් පැටලිච්ච ඇහක් දකීද? ඔබට මේ තියෙන ඇසින් කොච්චර හැපේනවා වුණත් ඔය තියෙන ඇහෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නෙමේ ඔය ඇහ හදලා තියෙන්නේ. මාර්යා මේ මිනිස්සුන්ට ඇස් දෙකක් දීලා තියෙන්නේ නිවන් දකින්න නෙමේ. නිවන් දකින්න ඇහැ අපි අලුතෙන් හදන්න ඕන, හදා ගන්න ඕන. අද ලෝකෝත්තර ඇස කියනවා, සදහම් ඇස කියනවා, සම්මයක් ඇස කියනවා, විමුක්ති ඇස කියනවා. අලුත් ඇහැ හදා ගන්න. ඒක ඇතුලේ තියෙන්න බෑ. රූප, වර්ණ, හැඩ, තල, සැප,
දුක උපේක්ෂා කාලේ ඒක තියලා තියෙන්න බෑ ඒ හැතුල තියෙන්න බෑ ඉතින් සිද්ධාර්ථ කුමාරයාට ඇස් තිබිලා නැහැ සිද්ධාර්ථ කුමාරයා අන්ධයි කියලා ඔප්පු වෙනවා බුදු වෙන මොහොතේදී මහණෙනි මට චක්කුම් උදපාදයේ ඇස ඉපදුනා කියලා ධම්මසප්පවත්තන සූත්‍රයේදී මතක් කරනවා නේ එතකොට එතනින් අදහස් වෙන්නේ මොකද්ද සිද්ධාර්ථ කුමාරයා අන්ධයි එතකොට පුතජන වෙච්ච පිරිස හොඳම අන්ධ භාවයෙන් යුක්තයි ඒ නිසා මේ ලෝකේ ඉන්න මිනිස්සු අන්ධයි ගිය ගිය තැන හැපෙනවා ගිය ගිය තැන ගැටෙනවා ගිය ගිය තැන ප්‍රශ්න මේ දහම ගොතනින්න තෝරගන්න මේක පින්නතුනේ අපිටත් මේක සරලව තේරිච්ච එකක් නෙමෙයි ඒක අපි කියන්න ඕනේ හක්කට ලීදාගෙන වීර්ය කරපු කකුල් දෙකෙන් හිටගෙන බෑයි කියලා හිතුනහම ඔළුවෙන් හිටගෙන ධර්මය විදර්ශනා කරපු තථා අවබෝධය කරගන්න මහන්සි වුණා සමහර වෙලාවට පල්ලංකේන් වාඩි වුණා මෙරමිනිය ගොතාගෙන පැය ගණන් මම මේ කකුල් දෙක ලිහන්නේ මට මේ ධර්ම කරුණ තේරුණකම් කියලා ගැට ගහගෙන ඉඳලා කකුල් දෙක කොර වෙන්න මට්ටමට වේදනාවට ලක් වුණා හිතේ එවැනි ආකාරයේ කැපවීම සමුදායක කටයුතු කළා තමයි තේරුම් ගත්තේ අපිටත් තියෙන ප්‍රශ්නයක් ඒක තිබුණ එහෙම කක්. ඇයි මට මේක අවබෝධ වෙන්නේ නැත්තේ කියලා. නමුත් කතා හරින්නේ නෑ. අපි හිතමුකෝ දේශකේ අඩුවෙන් මේව යමක් කියලා තියෙනවා කියලා. ඒ අඩුවත් පූර්ණේ කරගෙන හරි තමන් තමන්ගේ විමුක්තිය දකින්න ඕන. මොකද තමන්ගේ විමුක්තිය තමන් හදාගන්නේ මේ බුදුහාමුදුරුවන්ට පලියටවත් දේශකයාගේ පලියටවත් නෙමෙයි. දැන් ඉන්න මේ දායකයෝ නම් තමන්ගේ හිත හදාගන්නේ මේ දේශකයාගේ පලියට මේ නැත්තම් බුදුහාමුදුරන්ගේ පලියට වගේ කියලා සමහරලාට හිතනවා. මේ බණ තේරෙන්නේ අපි වෙන තැනක යන වෙන බණක් තේරුම් ගන්න යන අර මිනිස්සු මේ ගේ හදන්න අඩුවට ලෑලි හොයනවා වගේ ඒ අඩුවට තියෙන තැන තියෙනවා බලන් අතන අඩුවට තියෙනවා නේ රුපියල් 5ක් අඩුයි කියලා යනවා එතනින් ගිහිනා පස්සේ බලනකොට ගෙදර ගියාම බලනකොට ලීය කොටයි දාන අඩුයි ලීය කොටයි. ඊට පස්සේ මේ බුරුස කියලා දීලා තියෙන ඇල්බීසියා අඩුවට කියන්නේ කියා. එහෙම නැත්තම් දීරලා එහෙම නැත්තම් එලේ. ඒසාව ගොඩක් අඩුවට ලේසියෙන් තේරෙන තේරුම් ගන්න කියන දේ නෙමෙයි අපි හොයන්න ඕන. තේරුණානේ? එහෙම ලේසියෙන් තේරුම් ගන්නයි කියලා එකක් හොයන්න එපා. තේරුම් ගන්න ඕනේ කියලා ධර්ම අවබෝධය කර ගන්න ඕනේ කියලා මහන්සි වෙන්න අර ලේසියෙන් කතාව පැත්තකට දාන්න. එහෙනම් අපි ධර්මේ වටහා ගන්න ඕන ජීවිත අවබෝධය කර ගන්න ඕන ලේසියෙන් කියන කතාව අයින් කරලා දාන්න. ලේසියෙන් පෝසත් වෙන්න. එහෙම හිතුවොත් මොකද වෙන්නේ? නව ගියන්න පුළුවන්. පෝසත් වෙන්න ඕන වෙන්න පුළුවන්. ලේසියෙන් කියන කතාව අයින් කරන්න. ධර්ම අවබෝධය කරගන්න ඕනේ කියලා හිතනවා නේද? ලේසියෙන් කියන කතාව අයින් කරන්න. තමන්ගේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, වෛරය පාලනය කරගන්න බැරුව කවමදාකවත් මේ ධර්ම අවබෝධය කරගන්න බෑ.
සමහර අයගේ හිතවල මම දන්නවා මං ඔය සමහර දොස් කියපු ඒවට මේ මේ වෛරය තියෙන හිත ඇතුලේ. ඒ පිරිස් මැද ළමන් ලැජ්ජාවටපත් වෙනවනේ. ඒක මකා ගන්න බෑ. එතකොට ගුරුවරයා කෙරෙහි ද්වේෂසහගත දෝෂයක් හිතේ පවත්වාගෙන කොච්චර බණ ඇහුවත් එයාට ධර්ම අවබෝධයක් එන්නේ නෑ. මොකද විවෘත නැහැ. හරියට ඒගොල්ලෝ අර මූඩිය වහගෙන බෝතලේ ටැප් එකට ඇල්ලුවා වගේ පීල්ලට ඇල්ලුවා වගේ ඒක ඇතුළට මුකුත් වැටෙන්නේ නැහැ. ඈ ternary දැන් අපි හොඳ ගුරුවරු කියලා තේරුම් ගන්න ඒකයි. දැන් අපි ඉන්න ගුරුවරු අපිට ඇත්තෙන්ම දොස් කියලා තියෙනවා බැලලා තියෙනවා. ඒත් අපි කල්පනා කරනවා අපිට ඉච්චර බැලලා දොස් කියලා උන්වහන්සේලා කෙරේ ද්වේෂ සිත් පහළ වුණාද කියලා. නෑ. තරහ පිළිගන්න සිත. ඒව පහළ වෙන ආන ගුරුත්වය කියන්නේ ගෞරවය කියන්නේ ඒක. තේමනේ. දැන් සැබෑ මව්පියන්ට තියෙන ආදරේ තියෙන දරුවන්ගේ තියෙන ස්වභාවය තමයි කොච්චර මොනවා කරත් ඒගොල්ලන්ගේ සිත තුළ මේ මොන වචන වලින් මේ මොනවා හරි ඕන දොසක් කියන්න පුළුවන්. එහෙම කිව්වොත් සිත් වලින් ද්වේෂය කියලා එක පහල කරන්නලා නැහැ. සිතේ ගැඹුරින් ද්වේෂය කියන එක පහල කරලා නැහැ. ඒක තමයි මව්පියන්ට තියෙනකම්. ඒ වගේම තමයි ගුරුත්වය කියලා කියන්නේ. එතන ද්වේෂ සිත පහල වෙලා තියෙනවා නම් ඇත්තෙන් මෙතන ආධ්‍යාත්මික වශයෙන් මේ ගුරුත්වය බාරගත්ත නැති කතියක් ඒක පේන්නේ. ඒක නිසා හොඳම වැඩේ එතනින් ධර්මය අපේක්ෂා කරන්නේ නැතුව Tamanට සැබෑවෙන්න ද්වේෂසිත පහළ නොකොට ධර්මය ලබා ගන්න පුළුවන් තැනකින් Taman ධර්මය ලබා ගන්න මහන්සි වෙන්න ඕන. කැප වෙන්න ඕන. හොයාගත්තොත් Tamanට බැරි වුණොත් ඒ Tamanට. මග කියලා තියෙනවා. මග ස්වභාවය කියලා තියෙනවා. බලන්න ඕන විදිය කියලා තියෙනවා. මෙහෙවන්න ඕන විදිය කියලා තියෙනවා. ඈ අර කොම හට්ටි බලු කර තියාගෙන ගිහිල්ලා නිවන් දකින්න බෑ. බාහිර වශයෙන් අත් නොහැරිය ආධ්‍යාත්මික වශයෙන් පැහැදිලිවම සිටින්න ඔබ භෞතික දේවල් මුල් කරගෙන හටගත්ත උද්දච්චකමක් මාන්නයක් තියෙන්න බෑ. දහම්සොඬ රජ කෙනෙක් වෙන්න ඕන. දහම්සොඬ රජුරෝ පිරිවර අතහැරලා රජකම අතහැරලා ධර්මය වෙනුවේ යනෝ හම්බ වෙන්නේ යකෙක්. මේ ජාතක කතා නේ නිකන් කතා නෙමේ. ඕවා ධර්ම එර්ණාන් පින්නතුනේ කතා නෙමේ ඔය ධර්ම කරුණු තියෙන්නේ. විශ්වවිද්‍යාල දරුවන් සත්තු කතා කරාද කියලා තමයි පාලි දැනගෙන හිටියද කියලා. ඒක ওই මෝඩ තමයි අන්තකම. නූගත් කමනේ සාමාන්‍යයෙන් ඊළඟට ඉන්න අපේ දායක මාතුරු කට්ටියටගෙන මේක එහෙම වෙන්නේ නැති හිම කතන්දරයක් තමයි මේ කියන්නේ නැත්තේ. බුදුහාමුදුරු නිකන් ඉන්නකොට ජොලියට නිදි මත යන්න මේ කතාවකුත් කියන්නේ නැති අතීත පූර්ව කතාව. එහෙම කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒක තුළ සත්‍යයක් තියෙන. මොකද සැබෑ ගුරුවරයා යකෙක්. ඔබ හොයන්න ඔබට සැරින්ම අවවාද කරන ගුරුවරයා. එයාටම ගිහිල්ලා ඔබේ මනස බාර කරන්න. එයා ඔබ හදයි. තේරුණානේ. සරම ගුරුවරයාට බාර දෙන්න. ශක්තිමත් සොල්දාදුවෙකු හදන්නේ මේ හරි ශාන්ත දාන්ත ගුරුවරයෙක්ද? පොල්ලක් අතට ගත්ත කසයක් හරි අතට ගන්න ඉතාලම සැර එක්කෙනෙක්. හැබැයි ඒගොල්ලන්ගේ අවසාන දවසේ අර ශිෂ්‍යයන්ගේ වැඩිම ආදරය දිනා ගන්නේද කවුද? අර සරණ ගුරුවරයා. එයාව අල්ලගෙන තමයි අඬන්නේ, එයාව අල්ලගෙන තමයි මේ ප්‍රශංසා කරන්නේ. ඒගොල්ලෝ දන්නවා, ඒගොල්ලෝ ශක්තිමත් කරේ, ඒගොල්ලෝ ධෛර්යමත් කරේ, ඒගොල්ලෝ නැගී සිටෙව්වේ මේ ගුරුවරයා තමයි කියලා. දැන් පන්සල්වල ගොඩක් වෙලාවට හාමුදුරුවරු මේ දායකයෝ මුරුන් ගත්තේ තියලා තියලා මැඩම් මාත්‍යා සර් මේ විසාකාව වගේ හරේ මෙහෙ කියලා නිකන් මුරුංගතු වල තියපු කට්ටිය මෙහෙ එනවා. ඉතින් මෙහෙත් ඇවිල්ලා බලාපොරොත්තු වෙන මේ වගේම හාමුදුරුව අපිව මුරුංගත්තු කියලා ඉහලින් තියලා අපිට මැඩම් කියලා අපි සර් කියලා සත පාකට ගණන් ගන්නවා. ඒ දාන දුන්නත් පින්දෙන්නේ නැහැ කියලා මාර කට්ටිය තරහ වෙනවා. ඒක දීලා ලොකු ස්ටෝරියක් බලාපොරොත්තු වෙනවා. වැඩන්නේ ආඳුන ලොකු ස්ටෝරියක් දුන්නේ මොකුත් නැ මේ වෙන පන්සලකට 1000ක් දුන්න නම් පැයක් කියවන 1000 ගන්න අර විදුලුවක් හරි කියවනනේ තොරණට දුන්නාම මේ ආඳුනට දුන්නාම ඔය දුන්න දන්ත දන්නේ නැහැ හැබැයි අපි දන්නේ මේ සුභ සිත් දන්නේ හේව සුන්ද අවශ්‍ය කරන සිත ශාන්තිය මගේ හිතල මං කිසි දෙයක් කරන්නේ ඉබේට යනවා තේරුණානේ මට යහපතක් කරපු අයද ඉබේටම සිත් තුළ ඒක ජනිත වෙලා ඒගොල්ලන්ට සෙත් ශාන්තියක් හැදීටි ඉබේටම යනවා. මං හිතල කරන දේවල් නෑ. ඉතින් මං ඒ දවසට කල්පනා කරා මේ සිතෙන් ඉබේට මේ සිතක් දිනා ගන්න ආශිර්වාදයන් දිනා ගන්න මිනිස්සු හරි අඳුනේ නෑනේ කියලා. ඉතින් පස්සේ තේරුණා එහෙම මිනිස්සු කොට්ටාසයක් ඉන්න එහෙම පිරිසක් ඉන්න. ඒවා අපේ සිත්වලට දැනෙනවා මේ මිනිස්සයාගේ තියෙන ශ්‍රද්ධාව මේ මිනිස්යාගේ තියෙන හරියට අර ටෙනිසන් කුරේ වගේ පිහිය තියලා ආශිර්වාද කරනවා කියලා පූසාරේ කියනවා වගේ කරනවා මට ඉක්මනින් ආශිර්වාද. ඉතින් අර ඒ වගේ පින් ඉල්ල ගන්න යනවා. එහෙම බෑ, ඒව පින් ගන්න බෑ. ඒව වාක්‍ය වලින් හම්බුණාට එහෙම හම්බ වෙනවයි කියලා හිතන්න එපා. තණ්හාව දුරු කරපු තැන, ආශාව දුරු කරපු තැන තමයි මේ පුණ්‍ය බලය තමාට පිටන්නේ. ඒක ස්වභාවයෙන් ඇති වෙන දෙයක්. ළිඳට මේ දුම් ඇල්ලුවයි කියලා හරි පොල්ලක් අරගෙන පහර දුන්නයි කියලා හරි ළිඳේ වතුර උනන්නේ නැහැ. ළිඳේ වතුර උනන්නේ ඒ අදාළ පරිසරය ඇති වුණා. ඒ ගැඹුරු ආධ්‍යාත්මය කියලා කියන්නේ එතන රවට්ටන්න බෑ. ඔය මතු පිට හිතත් පොඩ්ඩක් රවට්ටන්න පුළුවන්. ඈ ටෝපියක් දීලා, කෑම බීම දීලා, චොක්ලට් දීලා මතු පිට හිතක් රවට්ටන්න පුළුවන්. ඔය ගෑල් ළමයින්ගේ ආදරේ දිනා ගන්නවා වගේ නේද? ආධ්‍යාත්මික හිත ඒත් දන්න ඔය මේ අංකුණ්ඩ මාව රවට්ටන්න හදන්නේ කියලා. ඒත් දන්න. හැබැයි ගැඹුරු ආධ්‍යාත්මික හිතක් දිනා ගන්න බොරු වෙන්න බෑ. අවිද්‍යාවෙන් බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් අකුසලයේ යෙදීමින් තවදුරටත් හිත හදාගන්න මහන්සි වුණාට ඒත් වැඩක් නැහැ. වරදෙන් මිදලා උත්සාහ කරන්න ඕන. වරදෙන් මිදලා උත්සාහ කරන්න ඕන. පස්පවි නිදහස් වෙලා බලන්න ඕන. පස්පව් කරමින් මේ හිත හදාගන්න කල්පනා කළාට එහෙම පස්පවින් නිදහස් වෙලා බලන්න ඕන හිත හදාගන්න. ඒ මූලික ඒ තියෙන පදනම තියෙන්න ඕනේ. ඒක විශේෂයෙන්ම පස්පව කියන එක අනිවාර්යයෙන්ම රජයක් විසින්ද, බුදු කෙනෙක් විසින්ද අනුදැන අදාළ
දෙයක් බුදුහාමුදුරුවෝ කරපු පස්පවේ නොඇලීම කියන එක ලෝකයේ තිබුණු අර සික්ඛාපදං සමාදියාමි කියනකට වඩා ප්‍රබල එකක් බුදුහාමුදුරුවන්ගේ පස්පවේ නොඇලීම. කොහොමද ඒක තියෙන්නේ? සික්ඛාපදං සමාදියාමි කියන කතන්දරයක් නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කළේ මෙන්න මෙහෙම. ඊට වඩා ප්‍රබලයි හැබැයි ඒක. එතකොට හිතෙන්න පුළුවන් සික්ඛාපදං සමාදියාමි හොඳයි කියන එක කියලා. බද්ද ප්‍රවණ පානාති පාතා පටිවිරුතෝ හෝති. ඔය පිරිත් එහෙම කියන්නේ ඇහෙන ඔය ක්‍රමයට කියනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතේ සිත් නොලන ගුණයක් සිත බෑතින් පස්පව් සත්තු මරන්නේ නැහැ කියන එකට වඩා එහා ගියපු දෙයක්. පානාති පාතා පටිවිරුතෝ හෝති. අදින්නා දානා පටිවිරුතෝ හෝති. කාමසු මිච්ඡාචාරා පටිවිරුතෝ හෝති. මුසාවාදා පටිවිරුතෝ හෝති. සුරාමේවේ ඕ මංජපමාදට්ටානා පටිවිරතෝ හෝති. ආදී වශයෙන් මේ විරතිය ඇති කරගන්න කියලා කියනවා. දැන් බලන්න පස්පවේ විරතිය අපේ බෞද්ධය පන්සිල් රකින්නවා කියලා කරන්නේ හිතින් ওই දේවල් ටික කරනවා, ගතින් නොකර ඉන්න එක. ගතින් නොකර ඉන්න එකට පමණක් නෙමෙයි හිතෙන්ද ඕවට හිත නොවැටෙන මට්ටමට නොවැළෙන මට්ටමට වර්ධනය කරන්න ඕනේ. සිතෙන්ම සිත පලක් කරන්න ඕනේ. තමන්ගේ අකුසල සිත් ටික ප්‍රහාණය කරන්න නැතුව කවදාවත් වැඩන්නේ නැහැ. දැන් බඩ නරක් වෙලා තියෙනවා නම් ඉස්සල්ලාම කරන්න ඕන එක්ක වමනය කරන්න ඕන, එක්ක බඩ යවන්න ඕන. ඊට පස්සේ තමයි බඩ සුද්ධ කරලා තමයි බඩට බෙහෙත් දෙන්න ඕන. එහෙම නැත්තම් ඒ නරක් වෙච්ච බඩට කොච්චර බෙහෙත් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. එහෙමනේ. ඉතින් තමන්ගේ ඇතුලේ කුණු ටික තියාගෙන ඉඳගෙන ධර්මයේ කියලා එකක් වෙමින් පිටින් හෙව්වට කවදාවත් හොයාගන්න බෑ. මොකද දැන් අපි හිතමු රෙදි කෑල්ලක් කියලා තියලා. අපිට මේ රෙදි කෑල්ල පිරිසුදු බව කියන එක දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ රෙදි කෑල්ල තුලින්මයි. කිලිටි වෙච්ච තනින්මයි ඒ දකින. එතකොට ඒකේ කිලිටි බව කියන එක දුරු කිරීමම තමයි රෙදි කෑල්ලේ පිරිසුදු බව. ඒ වාගේ තමන්ගේ සිත කිලිටු කළා තීදී ඒක තියාගෙන අපි වෙනත් තැනකින් ධර්මයේ මේකට එකතු කළා හරියන්නේ. ඒ රෙදි කෑල්ලම පිරිසුදු කරගන්න කල්පනා මං උත්සාහ කළේ පින්නතුනේ ධර්ම අවබෝධය කරගන්න කියලා එකක් කරන්න නෙමෙයි. මං උත්සාහ කළේ මගේ හිත පිරිසුදු කරගන්න. ඔන්න මතක තියාගන්න. මේ හිත පිරිසුදු කර ගැනීම ධර්ම අවබෝධයයි කියලා පස්සේ තේරුණාට මට වැඩක් නැහැ මේ ධර්ම අවබෝධය කියලා කතන්දරයක්. මේ මාර්ගඵල කතන්දරය මට ඕනේ නැහැ. මට ඕන මගේ හිත පිරිසුදු කරගන්න. මට මමත්වයේ දුරු කරන්න ඕන සෝවාන් වෙන්න නම් කියලා එහෙම කතාවක් මට තිබුණේ නැහැ. මමත්වය මා තුළ ගැටලු උපදවනවා, මමත්වය මා තුළ වේදනාව උපදවනවා, මමත්වය මට අහිත පිණිස අනර්ථය පිණිස පවතිනවා. ඒ නිසා මට මමත්වයේ දුරු කරගන්න ඕන. මේ මාර්ගඵල ඕනේ කියලා කතන්දරයක් තිබුණේ නැහැ. ඔය හිටපු කිසි කෙනෙක් මාර්ගඵල ලබන්නේ කියලා ගිහිල්ලා මාර්ගඵල ලබාපු අය නෙමෙයි. තමන්ගේ හිතේ පවිත්‍රතාවය ඇති කරගන්න උත්සාහ කරලා හිතේ පවිත්‍රතාවය කියන එක ඇති කරගත්ත ඊට පස්සේ ඉතින් ඒකට මාර්ගඵලය කියන නම වැටුණා. තේරුණානේ? මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවලු. මේ භෞතික ලෝකෙ තරක කට්ටියක් ඉන්නවලු. සල්ලි හම්බ කරන්න වැඩ කරනවලු. තව කට්ටියක් ඉන්නවලු. වැඩ කරන්න සල්ලි හම්බ කරනවලු. එහෙම කොටක් ඉන්නවනේ නේ. සල්ලි හම්බ කරන්න වැඩ කරනවා. වැඩ කරන්න සල්ලි හම්බ කරනවා. ඒක තවත් විදිහකින් මතක් කරනවා. සල්ලි හම්බ කරන්න වැඩ කරනවා, වැඩ කරනවා සල්ලි හම්බ කරන්න. දැන් ඔය එක මහත්මයෙක් තමයි ගෝලයන්ට උපදෙස් දීලා තිබුණා වැඩ කරන්න සල්ලි හම්බ වෙයි කියලා. සල්ලි හම්බ කරන්න වැඩ කරන්න එපා. එතකොට ආතතියක් ඇති වෙනවායි කියලා. වැඩ කරන්න සල්ලි හම්බ වෙනවා. කොතනට හරි සේවය සිද්ධ කරන්න ඒකට යන්න. ඔබත් ඔබේ කාර්ය හරියට ආධ්‍යාත්මය තුළ සිද්ධ කරන්න ඉබේට ස්වභාවයෙන් ඔබ සුදුස්සෙක් වෙනකොට ඔබට හම්බ වෙයි ඔබ මේ නිවනට කෑදර වෙලා ලෝභකම් ඇතුව හිටියයි කියලා. එහෙම වෙන්න බෑ. ඒක ලබන්න බෑ. තේරුණානේ? දැන් ඔන්න කවුරු හරි අමීර් ඛාන් හරි සල්මන් ඛාන් හරි හොඳ ලස්සන නළුවෙක් ඉන්නවා කියලා එහෙම. ඔය ලස්සන නළුවා කී දෙනෙක් නම් පතනවද? නමුත් එහෙම ලබන්න බෑනේ. එහෙමත් නැත්නම් රූමත් කාන්තාවක් ඉන්නවා කියමුකෝ. මේ ඒ රූමත් කාන්තාවට දහසක් දෙනා ලෝකේ ඇලුම් කරනවා ඇති. එහෙම ලබන්න බෑනේ. කැමැත්තේ නම් මේ සුදුසු වටිනාකම දෙන්නේ සුදුසුකම් වල. කැමැත්ත ඕන කෙනෙක් ළඟ තියෙනවා. දැන් මේ ලෝකේ මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු ළඟ නිවන් දකින්න කැමැත්ත තියෙනවා. නැත්නම් මොකද? සුදුසුකම් නැහැ. සුදුසුකම් නැහැ. සුදුසුකම් තියෙනවා. එතකොට මේ නිවනට මොකද තියෙන්නේ? නිවනට කැමැත්ත නෙමෙයි තියෙන්නේ. නිවන තමා ළඟට පැමිණීමට අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා. සුදුසුකම් නැතුව කැමැත්තක් තිබුණට වැඩක් නැහැ. ඉතින් නිවන කියන කතන්දරේ සම්පූර්ණයෙන්ම අයින් කරලා හරි කමන්නේ. තමාගේ හිත නෙවැරදි කරගත යුතුයි. හිත ඍජු කරගත යුතුයි. අවදිමත් කරගත යුතුයි. යහපතේ පිහිටුවා කටයුතු කළ යුතුයි. අකුසලයෙන් දුරු විය යුතුයි. අකුසලයෙන් දුරු වෙනකොට කුසලයේ ඉතින් වැඩෙනවා ඉබේට. ඒක වෙනම වඩන්න ඕනේ නැහැ. අකුසලයේ දුරු කරන්නේ කොතනද? එතන කුසලයේ හට ගන්නවා. ආන් එවැනි සිතක ධර්මයේ පිහිටනවා. ඇරෙන්න මේක මේ අර මේ පූසා රැකගෙන ඉඳලා ක්ලිනික් අල්ල ගන්නවා වගේ එහෙම මේ හැංගි මුත්තන් ගහලා අල්ල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ මනස තුළදී. ලෝකේ බොරුවක් වංචාවක් අබමල් රේනුවකවත් කරන්න බැරි දහමත් එක්ක ඔබ වැඩ කරන්නේ තමයි මොකද? සිත. ඔබට නෝනටත් බොරු කරන්න පුළුවන්, මහත්තයට බොරු කරන්නත් පුළුවන්, දරුවන්ට බොරු කරන්න පුළුවන්, යාළුවන්ට බොරු කරන්න පුළුවන්, ප්‍රධානීට බොරු කරන්න පුළුවන්, ඔක්කොටම බොරු කරන්න පුළුවන්. හැබැයි ඔබට බොරු කරන්න බෑ. ඔබට ඔබේ සිතට ඔබට බොරු කරන්න බෑ. ඔබේ සිත හැම දෙයක්ම බලාගෙන ඉන්නේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කියලා කියන්නේ ඔතෙන්ට වෙන්නේ නැති මිනිස්සු. සිත කිව්වහම තේරෙන්නේ නැන්නේ දෙවියෝ බලාගෙන ඉන්නේ ඔබ කරන දේවල්. ඒ කරන දේවල් වලට අනුකූලව Tamanda දේවල් දෙයිය දෙනවා. වැරදි කළොත් දෙයිය දඬුවම් දෙනවා. හරි දේ කළොත් දෙයිය වගේනෝ ප්‍රශංසා කරනවා. සීලොම දෙනා මැව්වේ දෙයිය කියනවා. එතකොට දෙයියන් වහන්සේ නොපිළිගන්න මිනිස්සුට වෛර කරන්න කියලා ඒ කවුරු හරි කිව්ව නැහැ. ඒක වැරදි. දෙවියන් වහන්සේ සියලු දෙනාම මේ ලෝකෙ පිළිගන්නවා. හැබැයි විවිධ වචන වලින්. සිත කියන්නේ සමහරලාට ඒ දෙවියන් වහන්සේට. ගෝඩ් කියන්නේ සමහරලාට ඒ දෙවියන් වහන්සේට. අල්ලාහ් කියන්නේ ඒ දෙවියන් වහන්සේට. විෂ්ණු කියන්නේ ඒ දෙවියන් වහන්සේට. එහෙම නැත්නම් සක්‍ර දේවේන්ද්‍ර කියන්නේත් ඒ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ සියලු දෙනා පිළිගන්න විවිධ වචන වලින්. හරියට ඔයා අල දන්නවද කියලා අහුවාම අනේ මං අල දන්නේ අර්ථාපල නම් දන්නවා කියලා. අල දන්නේ අර්ථාපල නම් දන්නවා කියලා. ඒ වගේ තමයි. නෑ අල පිළිගන්නේ නැති අය අපි සම්පූර්ණ තරහයි. ඉතින් මං අර්ථාපල පිළිගන්නවා. ඒකට හරියන්නේ ඔයා අලම පිළිගන්නවා. ඒ නිසා මේ ඒකව දහම විවිධ වචන වලින් පටලවාගෙන මේ ලෝකේ ඉන්න ආන්දය ටික මොඩිය ටික ලොකු ප්‍රශ්නයක් හදාගෙන තියෙන ඉතින් කාල බීලා ඇඳුම් කරගෙන යනගෙන මොහරි ඉතින් නීති ටිකක් දාගෙන සම්ප්‍රදායක් තුළ ඉතින් මිනිස්සු ජීවත් වෙනවා පව් කරමින් පිං කරමින් මේ විශිෂ්ට දාර්ශනික දර්ශනයට එන්නේ. පොඩියට උනාට ඔයත් මේ පොඩි පිරිසක් වෙන්න නෙමෙයි හදන්නේ මේ මහා රවුල් වවාගත්ත මේ දාර්ශනිකයන්ගේ වැඩපිළිවෙලක් ඔය කරන්න හදන්නේ. ඒ නිසා හරි ප්‍රබල අවධියක් තියෙන්න ඕන. හරි උජුපටිබන්න බවක් ඍජු බවක් තියෙන්න ඕන. දෙයක් දෙහා හරි විනිවිද භාවයකින් බලන්න ඕන. මේ නිකන් බබාල වෙලා හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇති වුණාම හරි ගැඹුරින් ඒ දිහා බලන්න ඕන. ආධ්‍යාත්මය දිහා හරි ඍජුව එඩිතරව තේරුම් ගන්න ඕන කරුණු කාරණා. උජිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ මුන්නාසේලාගේ හරි උජිපටිපන්න ඍජු ප්‍රතිපත්ති තියෙනවා. ඒක බාහිර නෙමෙයි. න්‍යාය හරියට දකින්න ඕන දර්ශනයක් ඇතුව ජීවත් වෙන න්‍යායපටිපන්නෝ භගවතෝ සංඝෝ කියන්නේ මේ හරි විනිවිද භාවයකින් යුක්ත නිවැරදි න්‍යායක් ධර්මයක් ගුණයක් තියෙන කෙනෙක්. ඒසා හොඳ ගුණාංගවලින් සපිරෙන කෙනෙක්ම අවසානයේ පුළුල් දර්ශනයකට හිමිකම් කියනවා. නිකම් අපි නිකම් බොරුවට නිකම් මානස ගල් කරගන්න උත්සාහ කරලා වැඩන්නේ. අපේ දර්ශනයේ පූර්ණත්වයට පත් වෙනකොට ඒ ගැන අදහස නැති වෙලා යනවා. මෙන්න මේ වගේ මැණික් ගලක් වටිනවායි කියලා හිතේ දියාගෙන ඉන්නකම මේ මැණික් ගල කොච්චර හරි මතක් වෙනවා. මේ මත ගාලක් බලන සාක්කුවේක තියෙනවද පබිම් වටනද කියලා බලනවා. එහෙමනේ පරිස්සමෙන් තියාගන්නේ. හැබැයි ඕක මැණික් ගලක් නෙමෙයි, ඕක වෙන මොනවා වර්ගයකින් හදාපු දෙයක් හරි. එහෙම නැත්නම් ඕක විදුරු කැලලක් කියලා දැනගත්තාම මොකද කරන්නේ? සමහර ලාට තමන් සිය කැමැත්තෙන් මරන් වාක්කුවෙන් ඒක එළියට විසිකර. ආන්න ඒ වගේ අපි නිකන් සිතුවිලි පාලනය කරමින් ඉඳලා වැඩක් නැහැ. මේ ඒ කාරණය පිළිබඳව යථාබෝධය කළාට පස්සේ සිතුවිලි නැතුව යනවා. එච්චරයි කරන්න තියෙන්නේ. ඒ කාර්යය සිද්ධ කරන්න ඕන. දැන් අකුසල ක්‍රියාවලියක් නිසා තමන්ට නිරන්තරයෙන් තමන්ගේ හිත රිදුම් දෙනවා නම් අනේ මගේ හිත හරි වේදනාව දෙනවා මේක හරි හදා ගන්න ඕන කියලා එහෙම හරියන්නේ නැහැ. ඒ අකුසල ක්‍රියාවක් නිසා නම් ඒ දේ සිද්ධ වෙලා තියෙන ඔබ ඒ වන්දිය ගෙවන්න ඕන. කවුරු හරි මිනිස්සෙක්ගේ ණයක් අරගෙන ඒ ණය දෙන්නේ නැතුව තමන් තියාගෙන ඉන්න මේ මිනිස්සයා අහිංසක මිනිස්සෙක් කියලා තිත මුක් කරගන්න බැරි නම් කියලා කෙනෙක් හිතාගෙන උන් තියාගෙන ඉන්න. ඒ මිනිස්සර නිරන්තරයෙන්ම හිතට දනවන්නේ මොකද්ද? තමන් වැරදි වැඩක් කළා ආත්මනුස්සයෙන් නෑ කරන් තියෙන එන අය ආයුධුන්නේ නෑ කියලා මනස කොච්චර හරි රිදවනවා. එතකොට මොකද කරන් තියෙන්නේ? ඒ රිදවන්නේ තමන් විසිත තමන් වැරදක් කරන නිසා ඒ වැරද්ද නිවැරදි කරමු. ඊට පස්සේ රිදවීමක් නෑ. ඊට පස්සේ හිතට සමාධි වෙනවා. ඒ වගේම සමාව ගත යුතු දැන තනකදී දොසක් බනාගන්න වැඩක් කරලා ඉවරලා තමන් සමාව ගත යුතු දෙයකින් තමන් සමාව නොගන්න ඉන්නවා. තමන්ට රිදවනවා තමන්ගේ හිත. තමන් ඒකට සමාව ගත්තාම තමන්ගේ හිත රිලැක්ස් වෙනවා, නිදහස් වෙනවා. කලයේ යුතුයකමක් තියෙනවා මගේ හැරලා තියෙනවා. ඒක හරියට සිද්ධ වුණේ නැත්තම් තමන් ඊත නිතරම දොස් කියනවා. තමන්ගේ මව්පියන්ට කරන සැලකිල්ලක් වෙන්න පුළුවන්. දරුවන්ට කරන සැලකිල්ලක් නෑ. යහපත් යුතුයකමක් වෙන්න පුළුවන්. අනේ මේක ඉෂ්ට කරන්න බැරි වුණා නේ කියලා දොස් කියනවා. ඉෂ්ට කරාම සැහැල්ලුවටපත් වෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ කරලා අවසන් කරලා සහනයටපත් වෙන එකට කියනවා සේවනයේ ප්‍රහාණය කිරීම. ඊට පස්සේ ඒක නිසා අර නිතරම අර બ્લોක් එකකින් බලනවා. මොකද්ද දුක සමුදය? මේක හැදිලා තියෙන්නේ මොන විදියටද? ආ මේක මේ යුතුයකම ඉෂ්ට නොකිරීමේ මේ ණය නොදෙමේ මේ සමාවගතියට ගන්න සමාව නොගැනීමේ මෙතන නීතිය අනීතිය කිරීමේ මෙතන සාධාරණ ඉක්මවීමේ ආදි වශයෙන් යාට පේනවා. හා එහෙමනම් මේකේ Nirodha හා මෙන්න මේක කරාම මේක Nirodha වෙනවා. right okay. ඒක පැහැදිලිවම. ඒක මනස අවදීන් ඉද්දී හොඳ ඒක එහෙම වෙනවා. දැන් මම මේ කාලේ සිද්ධියක් කියලා තියෙනවා. මම අර ශ්‍රීපාදයේ අද්දි දොඩම් ගෙඩියක් හොරකම් කරලා. දඩංගෙඩියක් හොරගම් කළාම යන්නකම්ම අර තිබුණු මනසේ තිබුණු රිලැක්ස් එක, විනෝදය, සතුට ඔක්කොම නැතුව ගියහර දඩංගෙඩිය හොරගම් කරපු කම. කරලා දැයි යනකම්ම හිත රිදෙන ඌ ගාලා හිත වද වේදනා දෙනවා. මොකද කරේ වැරදි වැඩක්, ඔබ නරක වැඩක් කරේ. ඒක එහෙම නුසුදුසුයි කියලා හිතේ. මොකද එහි යනකොට ආධික මිලයිනේ නිකන් විනෝද දඩංගෙඩි 10ක් විතර ගන්න මුදල් දෙන්න ඕනේ එක දඩංගෙඩියක් කරන සීපාසි උඩාරීදී. ඉතින් මේක නිකන් අසාධාරණ මිලක් වගේ කියලා හිතලා ඉතින් එකට දෙකක් අත්තා. එහෙම දෙකක් අරන් ගියාම දැන් දෙකක් අරගෙන එකකට සල්ලි දෙන දෙකයි අරන් ගිහිල්ලා තියෙන්නේ. සර්ද හිත නිතරම දොස් කියන මේ මිනිස්සේ හරි සීතලේ ඉඳගෙන ගොඩාක් දුර අරගෙන ඇවිල්ලා මේකෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ කියලා මේ ඔක්කොම ටික මතක් කරනවා. ඒකෝර මම අවසානයේ හිතට බේර ගන්න ඕනේ. දැන් ඕක යටපත් කළොත් භාවනා කළොත් ඕක හදන්න බෑ. ඒකෝර මම කියනවා මේ ගිහි කාලේ කරපු දෙයක් පොල් කාලේ විනෝදෙට කරපු එක. හරි හරි මම ඒක යන ගමන් ඒක සල්ලි දීගෙන යනවා කියලා හිතුවා. හිතුවන පස්සේ යාමට ටුක් ගාලා සමාවක් දුන්නා. හිතෙන් දෙනවා. ටුක් ගාලා ඉඩ දෙනවා. right very good. ආ හොඳ කොළුවා. හොඳයි. ආන්න හරිනේ කියලා ඉතින් ඇත්තටම මේක හදවතින්ම එන්නේ බොරුවට නෙමෙයි. මගදී දීලා යන්නේ නැහැ. මම දැන් බොරුවට කියනවා මගදී දීලා යනවා කියලා. ඊපස්සේ යන ගමන් දෙන්නේ නැතු යනවා. එහෙම හිතන්න බෑ ඊටත් එක්ක. ඈ දෙනවනම් දෙනවා නැත්තම් නෑ නේද? බොරු කරන්න බෑ. ආයෙත් ඊට පස්සේ මම මතකයි මට ඒ කඩේ හොයාගන්න බැරුව කඩවල් කීපයකටම දීලා ආවා. නෑ. හැබැයි ඒක කඩේකදී ඒ මිනිස්සුන්ට දුන්නාම ඒ මිනිස්සුන් කියලා මට හිතුණා මේ මං කිව්වා මම මේ කඩේ වෙන්නේ නැති දොඩංගිරි දෙකක් අරන් ගියා එකකට සල්ලි දීලා මේ වෙලාවේ හිටිය ඔබතුමා නෙවෙයි මං හිතන්නේ නෝන වෙන්නේ නැති ඉන්නේ නැති කියලා කිව්වා. සරසි මිනිහට තරහක් යනවා සතුටක් දැනෙනවා. තරහක් යනවා හොරගම් කරාද සතුට දැනෙනවා තරහ යනවා. දැන් 10 දුන්නට සතුට විතර දෙකම එකට එනවා. hina වෙනව රෝනෝ hina වෙනව රෝනෝ මේවත් කොල්ලෝ ඉන්නව නේද කියනවා. එහෙම කරනවා කවුරු කවුරුත් ඔය පාසල් යන කාලේදී ඉතින් ඔය පොඩි පොඩි දේවල් එහෙම කරන්නේ ඒක ඉතින් ඉච්ච නැකද ඒක වැදගත්කම තියෙන්නේ ඒකෙන් තමයි ලොකු පාඩමක් අධ්‍යයනයක් ලබා ගන්නවා මේ ලෝකේ ආයුක්තිය කිරීමෙන් අසාධාරණේ කිරීමෙන් අවඩ කිරීමෙන් අකුසල් කිරීමෙන් සහනයක් ලබන්න බැහැ කියන එක අපි ප්‍රත්‍යක්ෂව තේරුම් ගත්තට පස්සේ මොකද කරන්නේ එතන ඉඳලා සාධාරණව සහ යුක්ති සහගතව විවෘතභාවයෙන් ලැබෙන රුපියල වටිනවා අයුක්තියෙන් අසාධාරණයෙන් අවැඩදාය විදියට ලබන කෝටි ප්‍රකෝටි ගානකට වැඩි.
ආන්නේ එය පදනම් කරගෙන ඊළඟට සනාදයන්. ඒ අයුක්තිය සාධාරණේ කියලා කියන්නේ මොකද්ද? යුක්තිය සාධාරණේ කියන්නේ මොකද්ද කියලා දැන් ඔබ භාණ්ඩයක් අරගත්තා. ඔබ මේ භාණ්ඩේ ගෙනාවේ රුපියල් 10ට. ඔබේ භාණ්ඩේ ඔබේ ගාන දාලා කඩේට ඒක මේ මිලත් එක්ක යොමු වීමත් එක්ක ඔබේ රුපියල් 100යි කියලා බිලක් ගස්ලා තියෙන වෙන්න පුළුවන්. මොකද ඔබට ගියපු ප්‍රවාහන ගාස්තුව, ඒකට යට කරපු මුදල් ප්‍රමාණය, ඒක කාලයක් පැවතීම නිසා, හිරවීම නිසා සායික වටිනාකමත් එක්ක යොමු කරන වෙන්න පුළුවන්. එතකොට ඒක ඒ මිනිස්සයා ගෙනියන්නේ ඒ මිනිස්සයාට ඒක 100ට වටිනවා නම්. දැන් අපි මේ කිට්ටුවෙන් සමහරලාට භාණ්ඩයක් ගන්න කොළඹට ගිහාම ඊට වඩා දෙකින් පංකුවකට අඩුවෙන් ගන්න පුළුවන්. දැන් රුපියල් 500ට කොළඹ හරියේ තියෙන මාකට් පිටකොඩුවේ තියෙන එක අපි මේ රුපියල් 1000ට ගන්න වෙනවෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපිට වාහනයක් වේදම් කරගෙන ගිහිල්ලා රුපියල් 500ක් වැඩිපුර අඩු වුණාට ඒක ගිහිල්ලා අරන් එනකොට වැඩි ලාභයි. මෙතන වගකීමක් ඇතුළු එක 1000ට ගත්තා කියලා. ඒ මිනිස්සයත් දන්නවා මේක, මෙයා දන්නවා 500 පිටකොටුවේ තියෙනවා මෙහි අපි 1000යි කියලා. නමුත් ඒක තමයි ඒ ක්‍රමය. එතකොට ඒක අසාධාරණය නෙමෙයි. ඒක අපිත් දැනගෙන ඔහුත් දැනගෙන ඒක තමයි ව්‍යාපාරික ක්‍රමවේදය. ඒකයි ඒක යන වියතනයත් එක්ක ඒකේ ලාභෙත් එක්ක අපි කල්පනා කරන අපිට වගකීමත් එක්ක ළඟින් ගත්තාම ඒක ලාභයි කියලා. එහෙම නැතුව මේ අපි අතරි 500ට ගෙනාව මෙතන 500ටම දෙන්න ඕන කියලා කතාන්දරයක් නැහැ. අතනදී එන්නේ විවෘතභාවය. එහෙනම් නොමුලා කිරීම. ඒ නිසා ව්‍යාපාරික කටයුත්තක් කිරීමට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් වාහන බිල වැඩි වුණොත් ඒ බිල වැඩි වෙච්ච ප්‍රමාණයටත් එක්ක ඒ මිනිස්සුන්ට විකුණන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අසාධාරණිය නෙමෙයි. වාහන බිල අඩු වෙනවා. අඩු නම් මොකද වෙන්නේ? ඒ වගේම මිනිස්සුන්ට ඒ ගාන අඩුවෙන් තමයි දෙන්න වෙන්නේ. ආයෙත් අර මම ගෙනහම මේ ගානට සාධාරණ වෙන්න නම් ගත්ත ගානට දෙන්න ඕන කියලා එහෙම දෙන්න බෑ. ඒක තමයි ලෝකේ ක්‍රමවේදය. ඒක සාධාරණව ගමන් කරන ක්‍රමවේදය. යාට හොඳ නම් යා ඒ ගානට බැලුවා, යා සතුටු නම් ගත්තා. යා සතුටු වෙන්නේ ගත්තේ. අවශ්‍ය නැහැ. එච්චරයි. හරිගස්ස ගැන බැරි දේවල් තියෙනවා නම් ඊට පස්සේ කරන්න තියෙන්නේ එවැනි වරදවල් තවන් නොකරන බවට අදිෂ්ඨාන කරගන්න ඕන. ඊළඟට ඒ වෙනුවෙන් ඒ හා සමානව දැන් අපි හිතමුකෝ එයා සත ගවයෙක් ඝාතනය කරලා තියෙනවා කියන්නේ එයාට පුළුවන් ගවයන් නිදහස් කිරීමක් කරන්න. ගව ඝාතනයෙන් වළක්වීමට, ගව මස් අනුභව කිරීමෙන් මිනිසුන්ව වළක්වන්නට ආදී වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට දැන් මට මතකයි අපේ එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. එයා හමුදාවට ගියා. හමුදාවට ගිහිල්ලා කොහම හරි එයාගේ අතින් පිළිතැබීම් වලින් ඉතින් මිනිස්සු මැරෙනවානේ මේ හමුදාව ගියා යුද්ධ කරා. නමුත් එයා මහාන වුණා. මහාන වුණාට පස්සේ එයා ඇත්තින්ම මේ හරියට මේ දුක් වෙනවා එයාගේ අතින් අර යුද්ධයේදී මැරිච්ච මිනිස්සු ගැන. ඊට පස්සේ උන්වහන්සේ කරන්නේ මේ වෙනකොට මං හිතන්නේ වහුබඩුවක් දන් දීලා තියෙනවා තව මිනිස්සුක ජීවිතේ බේරගන්න. ඊට පස්සේ ආත්මාවක් එහෙම දන් දීලා තියෙන එහෙම තියෙන. නැහැ එහෙම දුන්නහමද ඒක ඇරෙන්න කියලා හිතන්න පුළුවන්. එහෙමම නෙමෙයි. සමාන දේවල් පිළිබඳව සංවේගය පළ කරලා තමන්ට හැකියාව තියෙනවා වීරිය උපදවලා ආනන්තරී පාප කර්ම නෙමෙයි නම් නිවන් දකින්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අර සුළුසුළු චේතනා කර්ම ඇවිල්ලා වද දෙන පීඩා දෙන ස්වභාවයක් තියෙනවා. මේ ඒක නිසා ඒක පිළිබඳව කල්පනා කරලා මේ සංසුන් කරගන්න. ඉතින් එහෙම දේවල් වෙච්ච වෙලාවල් තියෙනවා. දැන් ඔය අපේ වෛද්‍යවරයෙක්ගේ ගැටලුව මම මතක් කළා. ඉස්සර සිදුවෙච්ච සිද්ධියක් ආර කර්ම විපාක වශයෙන් එනවා කියලා ගත්තේ. ඒවයි සමහර දේවල් ඉතින් ඒවා විඳ දරාගෙන තමයි යන්න වෙලා තියෙන්නේ. සංසාරෙදි කරපු කර්ම බලවේගයක් බලපෑම කියලා කියන්නේ රහත් උනාට පස්සේ නෙමෙයි ඒවා බලපෑම ටික ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම ඉතින් උන්වහන්සේ දැඩි නිල් පාටින්
ශරීරයේ නිම්පාට සහිත විපුදුනාය මේම කියලා තියෙනවා මේ මොගලන් මහරහතන් වහන්සේට. ඉතින් තමන්ම ඒක බලන්න ඕන මට මේක විශ්ඳ ගන්න පුළුවන් ක්‍රමවේදේ මොකන්ද කියලා. එතකොට තමන්ට චේතනාවට තමයි දැනෙන්නේ. ඒක චේතනාවට ඒක උණුසුමක් දැනෙන්නේ නැත්තම් ඒක ගැටලුවක් නෑ. අතන සාධාරණත්වයක් වෙලා තියෙන්නේ. චේතනාවට ගැටලුවක්සේ දැඩි පීඩනයක්සේ දැනෙනවා නම් එතන තමන්ගේ අසාධාරණයක් වෙලා තියෙනවා. එතකොට ඒක නිවැරදි කර ගැනීමට තමන් උත්සාහ කරන්න ඕන. නිවැරදි කර ගන්න ඕන. ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මය සිද්ධ කරන්න ඕන. එතකොට හරි. එන හැමදාම සම්මා සම්බුත් සරණයි.